මේත් දේවස්වල දේශනාවේ ඉතිරි දේශනාවයි අද කියන්න තිබෙන්නේ. මේ අදම තමයි සඳහන් නම් මේ දේශනාව විතරම් ප්‍රයෝජනවත් නොවන්නට පුළුවන්. නමුත් මේ මේ දේශනාව අසාචි දීම තුළින් යම් කිසි ධර්ම ඥානයක් එයට ලබා ගන්නට හැකියාව ලැබේ. අප මේ සම්මා දිට්ඨියල්ලා ධම්ම දේශනා මාලාව පිළිපැත් කරගෙන ලබන්නේ ගේවාරයේදී අප ප්‍රකාශ කළේ ජාතිය දකිනවා නම් ජාති සමුදය දන්නවා නම් ජාති නිරෝධය දන්නවා නම් ජාති නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දන්නවා නම් එවැනි කෙනෙකුට රහත් ඵලය වුවත් ලබාගෙන මේ ධම්මය හරියට අවබෝධ කරගෙන ධම්මේ නොසලෙන ශ්‍රද්ධාවක් ඇතිව සම්මා දිට්ඨිය ඉජ්ජු කරගන්නට පුළුවන් කියන එකයි ගිය වාරයේදී ප්‍රකාශ කළේ. එහිදී ජාති සමුදය ගැන කතා කරනකොට භව සමුදය ජාති සමුදය භවය නිසා ජාතිය ඇති වෙනවා කියන එක ගැනයි විස්තර කළේ. මේ නිසා අද ප්‍රකාශ කරන්න තියෙන්නේ භව නිරෝධා ජාති නිරෝධෝ කියන කොටස. භව නිරුද්ධ වීම නිසා ජාතිය නිරුද්ධ වෙනවා කියන එකයි ඒ අර්ථය. මෙතන භව කියනකොට මේක ප්‍රථමයෙන් මේ ඇයිද කිව්වා කර්ම භව සහ උත්පත්ති භව කියලා දෙකක් තියෙනයි කියලා. මෙතන භව නිරෝධයා කියන්නේ කර්ම භව නිරුද්ධ වී යාම. ජාති නිරෝධා කියන්නේ නැවත නැවත ඉපදෙන එක නැති වී යාම. මේ ජාති නිරෝධය සෝවාන් වෙච්ච කෙනෙකුට පරමද්දරටම වද්දාකින්නට පුළුවන්. මේ අය දන්නවා සෝවාන් වෙච්ච කෙනෙක් ආත්ම හතකට වැඩි උපදින්නේ නැහැ කියලා. නැතේ භවන්නත් මන්නාදීයන්ති කියලා හැම වෙලකටම සූත්‍රයේ දැක්වෙනවා. අටවෙනි ආත්ම භාවයක් ලබන්නේ නැහැ කියන එකයි ඒ අර්ථය. සෝවාන් වීමට උත්සාහ කරන කෙනෙක් විසින් අනිවාර්යයෙන්ම මේ පංචස්කන්ධ ධර්මයන්ගේ අනාත්ම ස්වરૂපය අවබෝධ කරගත යුතුයි. අවබෝධ කරගෙන පංචස්කන්ධ ධර්ම අනාත්ම බව පැහැදිලිව භාවනාවෙන් අත්දැකිය යුතුයි. එසේ අත්දැකීමෙන් තමයි සක්කාය දිට්ඨිය කියන සංගෝචන ධර්මයේ නිරුද්ධ කරන්නට පුළුවන් වන්නේ. ඒ සක්කාය දිට්ඨිය කියන සංගෝචන ධර්මයේ නිරුද්ධ කරනකොටම නිස්සන්ද ඵලයක් වශයෙන් ඒ කියන්නේ ඒ නිසාම උපන් ඵලයක් වශයෙන් ඒ ශ්‍රමයේදීම සීලබ්බත පරාමාස සහ විචිකිච්ඡා කියන සංගෝණ ධර්මයන් නිරුද්ධ වෙනවා. ඒ සංගෝණ ධර්මයන් නිරුද්ධ කිරීම සඳහා කළ යුතු දෙයක් නෑ. නමුත් සක්කාය දිට්ඨිය නිරුද්ධ කිරීම සඳහා කෙනෙකුට වැඩ කටයුතු කරන්නට සිදු වෙනවා. ඒ සක්කාය දිට්ඨිය නිරුද්ධ කිරීමට නම් මේ පංචස්කන්ධ ලෝකයේ තියෙන ආත්මයක් නොවන ස්වરૂපය අවබෝධ කරගන්නට ඕනවා. රූපං අස්සෝ සමුප්පත්තති රූපවත්තං වාස්තානං අත්තනිමා රූපං රූපස්මින් වාස්තානං ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ විෂය ආකාරයකින් සක්කාය දිට්ඨිය විස්තර කරලා තියෙනවා. තමන්ගේ රූපය ආත්මයක් කියලා හිතෙනවා. නැත්නම් ආත්ම රූපය ආත්මවත් එකක් කියලා හිතෙනවා. රූපය තුල ආත්මය ඇතයි කියලා හිතෙනවා. නැත්නම් ආත්මය තුල රූපය ඇතයි කියලා හිතෙනවා. මේ රූපස්කන්ධය පිළිබඳ මේ විදිහට සක්කාය දිට්ඨිය හතර ආකාරයකින් ජනිත වන්නට පුළුවන්. මේ විදිහටම වේදනා සංඥා සංඛාර විඥාන කියන සසස්කන්ධ පිළිබඳවත් කෙනෙකුගේ සිත තුළ සක්කාය දිට්ඨිය ඇතිවන්නට ඉඩ තිබෙනවා. මේ විෂයාකාර සක්කාය දිට්ඨිය නිරුද්ධ කිරීමට නම් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධ ධර්මයන් ඒකාන්තයෙන්ම අනන්ව පැහැදිලි ලෙසම ප්‍රත්‍යක්ෂ ලෙසම තමා විසින්ම අවබෝධ කරගෙන පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බලබලා භාවන විදර්ශනා භාවනාවක නියැලෙන්නට ඕනේ. එසේ නියැලෙන විට මේ අනිත්‍යයට යන නාම රූප ධර්මයන් නැත්නම් පංචස්කන්ධ ධර්මයන් අනිත්‍යයට ගියාට පස්සෙ නිරුද්ධ වී ගියාට පස්සෙ මම කියන්නට හෝ මගේ කියන්නට නැත්නම් මගේ ආත්මය කියන්නට කිසිවක් ශේෂ නොවන ආකාරයේ දකින්නට ඕන. ඒක භාවනාවෙන් ලැබෙන අත්දැකීමයි. එසේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම උද්‍යබ්බය බලබලා වාසය කරන එවැනි යෝගාවචරයෙකුට රූපස්කන්ධය තමාගේ සිතට සම්පූර්ණයෙන්ම නොපෙනී යන අවස්ථාවක් අත්දකින්නට පුළුවන්. එතකොට රූපේ නිමිලා යනවා. තමාගේ සිතට පේන්නේ නැහැ. ඊට පස්සේ ඉතුරුන්නේ නාම ධර්මයක් පමණයි. ශූන්‍යතාවයක් සහයි දැනෙන ගතිය. මේකත් අනිත්‍ය අනාත්ම ආදී වශයෙන් පැහැදිලිව අවබෝධ වෙනකොට ඒ නාම ධර්මයක් නිවෙනවා. තොරේ රූප ධර්මයේ නිවීමත් නාම ධර්මයේ නිවීමත් මේ නාම රූප ධර්මයන්ගේ නිරෝධයත් අත්දැකීමෙන් තමයි කෙනෙක් නිවනට සිතපත් කරගන්නේ. නිවන කියන එක ඒකාක්ෂයක් තමයි නිවීම කියන එක. මෙතන නාම රූප ධර්මයන් නිවෙනවා. එතකොට ඔහු සෝවාන් පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ සෝවාන් ඵලලාභියෙකුට ආත්ම හතකට වඩා උපදින්නට ලැබෙන්නේ නැහැ. ඒ ආත්ම හත තුළ රහත් භාවය ලැබලා මේ සංසාර දුක නිම කරනවා. එතකොට සෝවාන් පුද්ගලයෝ තිදෙනෙක් ඉන්නවා. ඒක බීජේ කෝලං කෝල සහ සත්තක්කත් බරම කියලා බුදුහාමුදුරෝ ඒ තුන් දෙනා පෙන්වුම් කරන්නේ. ඒක බීජේ කියන්නේ සෝවාන් වූ පුද්ගලයා ඉතාම ප්‍රඥාමන්ත කෙනෙක්. ඒ වගේම මේ සංසාරයේ රැඳී සිටීම කෙරෙහි බලවත්සේ කලකිරිච්ච පුද්ගලෙක් එවැනි කෙනෙක් මේ ආත්මේ සෝවාන් වුණාට සෝවාන් වෙලා සිටින්නේ අය ආත්ම හතක් උපදින්න ඉඩ තිබුණාට ඔහු උපදින්නේ ආත්ම හතක් ඊළඟ ආත්මේ නියත වශයෙන්ම රහත් වෙලා ඉන්නවා පාන. අන්න එවැනි පුද්ගලයා ඒක බීජී පුද්ගලෙක්. එවැනි පුද්ගලයෙකුගේ ජාතිය නිරුද්ධ වෙනවා ඒක ආත්මයක් එක ආත්ම භාවයක් හැර. ඒ කියන්නේ ඊළඟ භවයේ හැර එයින් එහාට තියෙන ජාති ඔක්කොම එවැනි පුද්ගලයෙකුට නැති වෙනවා. ජාති නිරෝධයක් ඔහුටත් තිබෙනවා. ඕලං කෝල කියලා තව සෝවාන් වූ පුද්ගලයෙක් ඉන්නවා. ඔහු දෙවෙනි ඒ කියන්නේ දැන් මරුණට පස්සේ පළවෙනි ආත්ම භාවයේදීම මාර්ගඵල ලබන්නට ඉහළ මාර්ගඵල ලැබලා පහත් වන්නට හැකියාවක් නැහැ. දෙවෙනි ආත්ම භාවයේ සිට හත්වෙනි ආත්ම භාවය දක්වා ඒ කාල පරිච්ඡේදය තුළදී ඔහුට රහත් වන්නට පුළුවන් පින්නම් පාන්නට පුළුවන්. සත්තක්කත්තු පරම කියන්නේ පරම වශයෙන් හත්වරක් කියන එකයි සත්තක්කත්තු පරම කියන්නේ උපරිම වශයෙන් හත්වරයි කියන්නේ. ඒ තත්ත්වයට පත්වෝ සෝවාන් වූ පුද්ගලයා ආත්ම හතක් නැවත නැවත ඉපදී ඉපදී ගිය හත්වෙනි ආත්මෙදී තමයි රහත් වන්නේ. එතකොට ඔහු ආත්ම ඒ වෙනි සෝවාන් වූ පුද්ගලයේ ආත්ම හතක් සබා ඒ කියන්නේ භව හතක් සබා අනිත් ඒවා ඔක්කොම අනිත්‍යයෙන් නිරුද්ධ කරනවා. එසේ ජාතිය නිරුද්ධ කිරීමට ඔහු විසින් නිරුද්ධ කළ යුතු වන භව නිරෝධය වන්නේ අර සක්කාය දිට්ඨිය ආශ්‍රිත වෙන සංගෝඩ ධම්ම, ක්ලේශ ධම්ම, ඒහා සම්ප්‍රයුක්ත වන චිත්තජයසික ධම්ම. ඒ ධර්මයන් නිරුද්ධ කිරීමෙන් තමයි එවැනි කෙනෙකුට ඒ අත්දැකීම ලබන්නට පුළුවන්. ඒ භව නිරෝධය නිසා ජාති නිරෝධය අත්දැකීම. සකෘදාගාමි වෙන පුද්ගලයෙකුට එකාත්මයයි නැවත උපදින්නට තිබෙන්නේ. ඒ සකුල්ලගාම පගදාගාම පුද්ගලයන්ගේ විවිධ ප්‍රභේද නැහැ. එකම පුද්ගලයෙක් සිටින්නේ මිනිසා ඒ පුද්ගලයා ඊළඟ ආත්ම භාවයේදී අනිවාර්යයෙන්ම රහත් වෙලා පින්නම් පාන ඔහුට ඉතිරවන්නේ සකදාගාමී වූ පුද්ගලයෙකුට ඉතිරවන්නේ එක භවයක් හැර අනිත්‍යාති ඔක්කොම නිරුද්ධ වී යන නිසා එක භවයක් පමණයි. ඒවොත් එක්තරා ආකාරයකින් ජාති නිරෝධයක් අත්දකිනෝ ඒ භව නිරෝධයේ අත්දැකීම තුළින් සිදුවන්නේ. ඒ භව නිරෝධය ඔහු අත්දකින්නට නම් ඒ කාමරාග පටික ධර්මයන් ඇතිීමේ ආදීනුයන් මැනවින් අවබෝධ කරගෙන විශේෂයෙන්ම කාමරාග පටික ධර්මතාවයන් ඇතිවන්නේ බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ් වැනි අරමුණු කෙරෙහි නෙවෙයි, තමන්ගේම පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි බව අවබෝධ කරගෙන පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බලබලා වාසය කරන්නට ඕනේ. ශීක්‍රීමෙන් තමයි දෙවන මාර්ගඵල ලබන්නට පුළුවන් වන්නේ. අනාගාමී වන පුද්ගලයා විසින් කාමච්ඡන්දේ සහ පටිඝේ තියෙන ආදීනව ඉස්හාමනෙන් අවබෝධ කරගන්නට ඕන. කාමච්ඡන්ද පටිඝ අනුසේ ධර්මයන් ඇතිවන්නේ මෙන්න මේ හේතුව නිසා කියලා ඒ හේතුව දකින්නට ඕන. විශේෂයෙන්ම කාමච්ඡන්දේ පටිඝේ කියන්නේ වේදනානු වේදනාස්කන්ධේම පැති දෙකක්, එකම කාශයක දෙපැත්ත වාගේ දෙකක්. මේ වේදනාස්කන්ධේ උපාදාන කිරීමෙන් තමයි තමන්ගේම වේදනාස්කන්ධය උපාදාන කිරීමෙන් තමයි කාමච්ඡන්ද පටිඝ ධර්මයන් ඇතිවන්නේ ආදී ඒ යථාභෝධයන් ඇති කරගෙන ඒ සම්මාදිටියේ පිහිටලා තමයි පංචස්කන්ධයේ ඇති වෙන්නේ නැති වෙන බලබලා වාසය කරන්න එවැනි කෙනා අනාගාමි තත්ත්වයට පත් වුණාට පස්සේ නැවත කවදාවත් කාම ලෝකයේ තෙන්නේ නැහැ. අනාගාමී පමණක් උපදින සුද්ධාවාස අවිහා තප්පස දස සදස් යකනිත්‍රා කියන ඒ සුද්ධාවාස භක්ම ලෝක පහකයි උපදින්නේ. අනාගාමී වුන් අයත් පස් දිනක් සිටින බව බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. අන්තරා පරිනිබ්බාය, උපහච්ච පරිනිබ්බාය, අසංඛාර පරිනිබ්බාය, සසංඛාර පරිනිබ්බාය, උද්දං සෝතෝ හෝති අකනිත්‍රාගාමී කියලා මේ පස් දෙනා බුදුහාමුදුරුවෝ දක්වන්නේ. ඒ කියන්නේ අන්තරා පරිනිබ්බාය කියන්නේ අනාගාමී වෙලා සුද්ධාවාසයක ඉපදිලා වැඩි කලක් යන්නට මත්තෙන්ම රහත් වෙන තැනැත්තාට ඒ අන්තරා පරිනිබ්බාය. උපහච්ච පරිනිබ්බාය කියන්නේ එහෙම සුද්ධාවාසයක ඉපදිලා ටික කාලයක් යන්නට මත්තෙන් රහත් වන්න දෙවෙනි කෙනෙකුට හැකියාවක් නැහැ. සමහර විට සෑහෙන කාලයක් බොහෝ කාලයක් සුද්ධාවාසවල ඉඳලා තමයි ඒ රහත් භාවය ලබන්නේ. මෙතන බොහෝ කාලයක් කියන්නේ සමහර විට කල්ප ගණන්. එතකොට සංඛාර පරිනිබ්බාය කියලා තවත් සනාගාමි පුද්ගලෙස් ඉඳිනවා. මේ පුද්ගලයා සුද්ධාවාසයක ඉපදුනාට පස්සේ බොහෝ වෙහෙසෙන්නට අවශ්‍ය නැහැ රහත් වන්නට. ඉතා පහසියෙන්ම රහත් භාවය ලැබෙනවා. තවත් පුද්ගලයෙක් ඉන්නවා අනාගාමී පුද්ගලයා සසංඛාර පරිනිබ්බාය කියලා. ඔහු සුද්ධාවාසයේ ඉපදුනාට පස්සෙ ඔහුට එහෙම ලේසියෙන් රහත් වන්නට බෑ. බොහෝ වෙහෙසෙලා මහන්සිලා විදර්ශනා කරලා තමයි රහත් භාවය ලබන්නේ. තව කෙනෙක් ඉන්නවා උද්දන්සෝතෝ හොති අපනිත්ත ගාමී කියලා. ඒ කියන්නේ අවිහෙර බ්‍රහ්ම ලෝකයේ සිට අපනිත්ත බ්‍රහ්ම ලෝකයේ දක්වාම එක එක බ්‍රහ්ම ලෝකයේ ඉදදී පෙදගොස් අන්තිම බ්‍රහ්ම ලෝකයට ගියාට පස්සේ තමයි ඌ රහත් වන්නේ. මෙහිදී මේ සුද්ධාවාස පහක ඔහු නැවත නැවත ගිහිල්ලා ඉපදුනාට මෙහිදී අදහස් කරන්නේ ඉපදීම් පහක් තියෙනවා කියලා. දැන් උදාහරණයක් කිව්වොත් අපි හිතමු එකම ගෙදරකට එකම දොරටුවක් තියෙනවා. මේ ගේ තට්ටු පහක් තියෙනවා. පළවෙනි තට්ටුවේ ටික දවසක් ඉන්නවා. ඒකේ පොළගේ අයිතිකාරය. දෙවෙනි තට්ටුවේ තව ටික දවසක් වෙලාවක් ඉන්නවා. තුන්වෙනි තට්ටුවට යනවා. හතරවෙනි තට්ටුවට යනවා. පස්වෙනි තට්ටුවට යනවා. ඉතින් මේ පුද්ගලයා එකම දොරටුවකින් ඇතුල් වුණේ ඒක නිසා එතන ආකාර පහකින් ඇතුල් වූ පුද්ගලයෙක් කියලා කියන්නට බෑ. ඒ නිසා මේ අනාගාමී පුද්ගලයෝ ඒ විදිහට පහළ පහළ බ්‍රහ්ම ලෝකවල සිට ඉහළ ඉහළ බ්‍රහ්ම ලෝකවලට ගිහිල්ලා රහත් වුණා. එතන භව පහක් උත්පත්ති පහක් තියෙනවා කියලා කියන එක එතනම සුදුසු නැහැ. සමහර විට සකදා සෝවාන් වෙච්ච පුද්ගලයෙකු වත් ආත්ම හතක් උපදින්නට නැත්නම් උපහත් පරිනිබ්බාය තත්ත්වයේ කෝලංකෝල තත්ත්වයේ සිටින ඒ සෝවාන් වෙච්ච පුද්ගලයෙක් ඒ භව ඇතුළතදී අනාගාමීලා සුද්ධාවාසයක ඉපදුනා නම් ඔය විදිහට ඉහළ චේලට ගිහිල්ලා රහත් භාවය ලබන්නටත් පුළුවන්කම තිබෙනවා. එවැනි අය නැවත කාම ලෝකයක කවදාවත් උපදින්නේ නැහැ. කාම භවවල තියෙන ජාති සම්පූර්ණයෙන් නිරුද්ධ කරනවා. ඒ නිරුද්ධ කරන්නේ අර කාමරාග පටිච්චානුසය ධර්මයන් ඇතිවීමට හේතු කර්ම භව නිරුද්ධ කිරීම නිසා භව නිරෝධා ජාති නිරෝධෝ කියලා ඒක නිසා ප්‍රකාශ කරන්නේ. මේ එකක ජීවත් ඒ භව නිරෝධයේ ජාති නිරෝධ භව නිරෝධයෙන් ජාති නිරෝධයේ සර්ව සම්පූර්ණයෙන්ම සිදුවන්නේ සම්පූර්ණයෙන්ම භව නිරෝධය නිසා ජාති නිරෝධයේ සිදුවන්නේ රහත් වුණාට පස්සේ. යම් කෙනෙක් රහත් වෙනවා නම් ඒ රහත් වීම සඳහා ඔහු විසින් පංචස්කන්ධයේ නියම තත්ත්වය අනිවාර්යයෙන්ම අවබෝධ කරගෙන ඒ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම බලබලා වාසය කරන ඒ වාසය කරන පංචස්කන්ධ ධර්ම නිරුද්ධ වී යන ආකාරය දකිනවා. හරියට උපමාවක් කියනවා නම් ලුණු කැටයක් වතුරට දාලා දිය කළාට පස්සේ ලුණු කැටේ නැත්තටම නැති දිය වෙලා නොපෙනීම යනවා වගේ. මෙතන ලුණු කැටයක් තිබුණායි කියලා අපිට තේින්නෙත් නැතුව වගේම තමන්ගේ ශරීරයේ නැත්තටම නැති සිට නොපෙනී යනවා. ඒ වගේම මුළු විශ්වයේම යන්තාවක් සත්‍යයන් සිටියේ නම් දෙවියන් බ්‍රහ්මයන් සහිත සියලුම සත්ත්ව ලෝකයේම මේ විදිහට සම්පූර්ණයෙන්ම දිය වී යනවා. ඒ දාමතර යන්තා බාහිර රූප අරමුණු තියෙනවා නම් තමන්ගේ ඇහැට පේන මේ පුෘතිය නැත්නම් මනසට අරමුණු කරගත්තේ හැකි දිව්‍ය ලෝක රූපාවචර ලෝක වෙන බ්‍රහ්ම ලෝක වෙන දේවල් ඒ සියලුම දේවල් විරුද්ධ වී යනවා. හරියට අර දුනු කැටියක් දිය වුණාසේ ඊට පස්සේ විශ්ව ශූන්‍යතාවයකට සිතපත් වෙන මේක විදර්ශනා භාවනාව තුළින් ලබන අරූපාවචර ධ්‍යාන මට්ටමයි. මේ தත්යේ ඉන්නකොට ඒ පුද්ගලයාට පේනවා සම්නිකරම මේක ශූන්‍යයි කියලා. බුදුරජාණන් වහන්සේ තේ බව දක්වන ආනන්ද සප්පාය කියලා මධ්‍යම සූත්‍රයේ සූත්‍රයක කුණිතපම වික්ඛේ අරිසාවකෝ වරණ්‍යගතෝ රුක්ඛමූලගතෝ අශුඤ්ඤාගතෝ इति පටිසංජික්කති ශුඤ්ඤමිදං අත්තේනවා අත්තනීනවා ආත්මයක් හෝ ආත්මයට අයද්දයක් මේ විශ්වය තුල නැහැ කියලා ශූන්‍යයි මේක කියලා අත්දකිනවා. සස්සේවම් පටිපන්නසතබ් බහුල විහාරිනෝ ආයතනේ චිත්තම් පසීදති සම්පසාදයි සතේ ඒතරීව ආකින්චඤ්ඤායතන සමාපද්ධති පඤ්ඤායව අධිමුච්ඡති. මේ විදිහට මේ ශූන්‍ය දර්ශනය හරියට දකින ඒ පුද්ගලයා මේ ජීවිතේදීම ආකින්චඤ්ඤායතනේ කියන තුන්වන රූපාවචර ධ්‍යානයට සම්වදිනව නැත්නම් රහත් භාවය හෝ ලබනවා කියන එකයි අදහස. ඔබට මේ බුදුරජාණන් වහන්සේ පායුක් වශයෙන් සත්‍ය වශයෙන් සිදුවෙන දේවල් මේ ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට එවැනි පුද්ගලයෙකුට ඒ ආකින්චඤ්ඤායතන කියන තුන්වන රූපාවචර ධ්‍යාන හෝ ඊට පහළ තියෙන ධ්‍යාන අරූපාවචර ධ්‍යාන මට්ටමකට විදර්ශනා භාවනා කිරීම තුළින් සිතපත් කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඊට අමතරව බුදුරජාණන් වහන්සේ ආනන්ද සප්පාය සූත්‍රයේම දක්වනවා කොනිට පරං දෙක්කේ අරියසාවකෝ इति පටිසංජිකතේ නාහං කොචිනි කර්ෂති කිංචනත්තස්මින් නැතමම කොචිනි කිෂ්මිති කිංචනත්තත්තේති තස්සේවම් පටිපන්නසතබ් බහුල විහාරිනෝ ආචනේ චිත්තම් පසීදති සම්ප්‍රසාදේ සතේ ඒතරේවා අකිංචඤ්ඤායතන සමාපජ්ජති පඤ්ඤායව අදිමුච්ඡති කිය මේ ශූන්‍ය දර්ශනයේ සිටින පුද්ගලයාට පේනා විශ්වය පුදාම කිසිම සත්‍යයක් කියලා නැහැ දෙවියෙක් බ්‍රහ්මෙක් මම කියලා කෙනෙක් එහෙම ගන්නට කිසි දෙයක් නැති නිසා තමන් අනුව කල්පනා කරනවා නම් මේ ලෝකයේ කිසිම කෙනෙකුට තමා අයිති ධර්මයක් කියලා කියන්නට නැති බව දන්න තමා කිසිවෙකුට අයිති දෙයක් නොවන බව දන්නට පුළුවන්කම ලැබෙනවා. මොකද බාහිර ලෝකයක් තිස් තමන්ගේ ශරීරයේ මේ පංචස්කන්ධ ලෝකයක් තිස්. ඒ වගේම බාහිර ලෝකයේ ඇයට තමන් නැ තමන් කවුද තමන්ගේ සම්බන්ධතාවයක් නැතුව වගේම තමන් තුළ බාහිර ලෝකයේ කිසිම සත්‍යයක කෙරේ කිසිම සම්බන්ධතාවයක් නැති බව දර්ශනය වෙනවා. ඒ දර්ශනය හරියටපත් දකිනකොට ආකින්චඤ්ඤායතන තුන්වන රූපාවච ධ්‍යාන වලට යනවා නැත්නම් රහත් භාවය ලැබුණායි කියලා දක්වා තිබෙනවා. මේ தත්ත්වය හරියට අවබෝධ කරලා ගත්තාට පස්සෙ ඒ අවස්ථාවේ පවස්නා වූ පංචස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය නිරෝධය අනපේක්ෂිත කිසිම ආකාරයකින් අපේක්ෂාවක් නැතිව සිටින අවස්ථාවකදී අත්දැකීම තුළින් ඔහුට පුළුවන්කම ලැබෙනවා රහත් ඵලය ලබන්නට. එතකොටම විමුක්තිය සිතක් උදා වෙනවා. අකුප්පා චේතෝ විමුක්තිය කියලා ඒකට සඳහන් කරනු ලබන්නේ නිදහස් සිතක්. ඒකට කියනවා විමෝචන චිත්තම් විමුක්තිය සිතක් කියලා. මේ විමුක්තිය සිත සුදු දැනීම මාත්‍රයක් පමණයි. ඒ සිතෙන් සිතන්නට බෑ, කරන්න යමක් කියන්නට බෑ, යමක් කරන්නට බෑ. ඒ සිතෙන් කිසිම කුසලයක් පැස් කරන්නටවත් අකුසලයක් කරන්නටවත් මොකක්වත් බෑ. ඒක සුදු දැනීමක් පමණයි. ඒ සිත සියලුම දේවල් බිනු විශ්වයම අතහැරලා තියෙන්නේ. ඒ වගේම බුදුහාමුදුරුවෝ ධර්මයේ සංඝ රත්නයේ නිවන පව අතහැරලා තියෙන්නේ. ඒක තනියම පැත්තක තිබෙන ධර්මයක්. ඒක නිසා එවැනි සිතක් ඇති පුද්ගලයෙකුට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා කේවලිනෝ කියලා. කේවල කියන්නේ තනිව තිබෙනවා කියන අර්ථයයි. සිංහලිනුත් කේවල කියන වචනේ පාවිච්චි කරනවා. කේවලිනෝ තනිව ජීවත් වෙන, තනිව පවතින ධර්මයක් බවට පත් වෙනවා. එතකොට මේ විමුක්ති සිතක් උදා කරගත් තැනැත්තාට පැහැදිලිව දර්ශනය වෙනවා. තමන් මරණයට පත් වුණාට පස්සේ මේ සියලුම දේවල් නැත්තටම නැති වී යනවා මරණ මොහොත දක්වා. ඒ කියන්නේ පින්වම් පාන මොහොත දක්වා යම්තා දේවල් තියෙනවා නම් නිවන සහිතවම සියල්ලම අනිත්‍යයි කියලා. යම් ඵල සමවත සම්වාදිනවා නම් සම්ධ්‍යානයකට සම්වාදිනවා නම් යම්තා පංචස්කන්ධ ධර්ම තියෙනවා නම් ඒ සියල්ලම නිවි යනවා. ඒක නිසා දිනම් පාන මොහොත දක්වා තිබෙන සෑම ධර්මතාවයක්ම සංගත වේවා අසංගත වේවා හැම එකක්ම අනිත්‍යයි කියලා ඔබ පැහැදිලිවම දක්නවා. ඒ තාමතර මේ විමුක්ති සිතක් තිබුණත් ඵල අරහත් ඵල සිතට සමවදින්නට පුළුවන් වුණත් නැත්නම් අරූපාවද ධ්‍යාන වලට සමවදින්නට පුළුවන් වුණත් තවර ආකාර නිරාමිෂ සුඛයක් වෙනදේ ඒ ධ්‍යාන සමාපත්තිය වල සමවදින්නට පුළුවන් වුණත් ඒ සෑම එකක්ම කරන්නේ පංචස්කන්ධයේ මත පිහිටලා පංචස්කන්ධයේ පංචස්කන්ධයේ තුළින් පංචස්කන්ධයේ පවතින එකම ඒකාන්ත වශයෙන් දුකක් කියලා එවැනි කුජලිය අවබෝධ කරගන්නවා. මේක නැති වී යාමමයි සම්පූර්ණයෙන්ම නැවත නූපදින ආකාරයෙන් නැති වී යාමමයි සැපය පවත්තන් දුක්ඛං අපවත්තන් සුඛං කියලා එවැනි කෙනා අවබෝධ කරනවා. ඒක අමතර ඒ පුද්ගලයාට පුළුවන් ඒ තිරණම් පෑවට පස්ව මේ සියල්ලම පහනක් වුණාසේ නිවේ ගියාට පස්ව කිසි දෙයක් ඉතිරිවන්නේ අම්ප මාත්‍රයක්වත් ඉතිරිවන්නේ. එතකොට මම කියන්නද මගේ කියන්නද මගේ ආත්මය කියන්නද කිසිම දෙයක් නැහැ කියලා අනාත්මය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබෙනවා. මේක පරම කෝටික අනාත්ම දර්ශනයක්. මේ පරම කෝටික අනාත්ම දර්ශනේ එයින් එහා කිසිවෙකුට ලබන්නට බෑ. එතකොට ඒ පුද්ගලයාට පැහැදිලිවම පේනවා තමන්ගේ සිත තුළ අවිජ්ජාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරලා තියෙන බව. අවිජ්ජාව නිරුද්ධ කරන්නේ මම කියන හැඟීම අස්මිමානයේ සම්පූර්ණයෙන් නිරුද්ධ කිරීම තුළින්. මම කියලා කෙනෙක් සිටිනවා සත් කියන හැඟීම සක්කාය දිට්ඨිය නෙවෙයි අස්මිමානය. ඒක සම්පූර්ණයෙන්ම සමාගයේ සිත තුළින් ගිලිහි ගොස් ඇති බව දකිනවා. මම කියන හැඟීම ගෑවිලාවක්වත් නැහැ. ඒසේ ගෑවිලාවක්වත් නැති නිසා කිසිම ආකාරයේ මැනීමක් මානයක් ඇතිවන්නේ නැහැ. තමන් උසස්ස, තමන් පහත්ක, තමන් සමය, සියෝ සමාන සදිසිමානහත් හීනමාන වෙනි ඒ කිසිම ධර්මතාවයක් නැහැ. මාන අනුශේෂ සම්පූර්ණ නිරුද්ධ කරලා තියෙන බව පැහැදිලිවම දකිනවා. ඊට අමතරව තමාගේ සිත තුළ කිසිම තණ්හාවක් නැති බව දකිනවා. උපාදානයක් ගෑවිලාවක්වත් නැති බව දකිනවා. ඊට අමතරව කර්ම පිළිබඳ කිසිම ආකාරයෙන් මොනම කුසල කර්මයක් පිළිබඳ කිසිම හැඟීමක්වත් කිසිම අගයීමක්වත් තමාගේ සිත තුළ නැති බව උවත් දකිනවා. කර්ම භවශක්තිය නැති බව දකිනවා. භවශක්තිය කියන්නේ නිරායාසයෙන් සිතුවිලි ගලන ශක්තිය. එබැවින් විමුක්ති සිතක් ඇති කෙනාට කවදාවත් නිරායාසයෙන් සිතුවිලි ගලන්නේ නැහැ. ඕනෑම විදිහේ ඕනෑම කාලයක් පුරා ඒ සිතින් සිටින්නට පුළුවන්. නිරුත්සාහතවම කිසිම උත්සාහයක් පිටින් කරවම අවශ්‍ය නම් කැමැති ආකාරයකින් සිතන්නට, කරන්නට, කියන්නට ඕන දෙයක් පුළුවන්. ඕන ආකාරයකින් ඒක කරන්නට පුළුවන්. ඒ මතු පිටින් සිටින් කරන්නේ විමුක්ති සිතට මතු පිටින් සිටින් තියෙන සිතින් කරන්. මෙන්න මේ පුද්ගලයා දකිනවා ඒ විමුක්ති සිත කියන්නේ කිසිවක් උපාදාන නොකළ දෙයක්. අඩු වශයෙන් සීලයවත් උපාදාන කරලා නැහැ. මොකද හේතුව ඒ විමුක්ති සිත නිදහස් වූ සම්පූර්ණ දැනීම මාත්‍යයක්. ඒකෙන් කිසිම දෙයක් කරන්නට, කියන්නට, සිතන්නට බෑ. ඒක නිසා ඒ සිතෙන් කිසිම ආකාරයෙන් කුසල අකුසලයක් සිදුවන්නේත් නැහැ, කුසලයක් සිදුවන්නේත් නැහැ. එම නිසා ඒක පටිපස්සද්දී සීලස්කන්ධයක් බවට පත් වී ඇති ආකාරය දකිනවා. මේ විමුක්ති සිත විතක්ක ਵਿਚාර විරහිත ධ්‍යාන සිතක පවත්නාව ගුණාංගයන්ගේ සමන්නාගතයි. එම නිසාම ඒක නිරුත්සාහකම තමයි සිත තුළ ස්ථාරෝ පවතින නිසා මේක පටිපස්සද්ධියට සංසිඳීමට පස් සමාධි ස්කන්ධයක් බවට පත් වෙලා ඇති ආකාරය දකිනවා. මේ විමුක්ති සිත මුළු විශ්වයම නිවන සහිතව සෑම දෙයක්ම සිතින් අතහැර ප්‍රඥාවෙන් දැකලා අනාත්ම බව අවබෝධ කරගෙන සිටින නිසා ඒ විමුක්ති සිතම සමාහට පැහැදිලිවම පේනවා. පටිපස්සද්ධි පඤ්ඤා ස්කන්ධයේ සංසිඳී ගිය ප්‍රඥාව කියන්නේ මේකයි කියලා. මේ විමුක්ති සිත සියදුම ලෝකේ තියෙනවා නම් ජන්තා දේවල් නිවන සහිතව සියල්ලම අතහැරලා කේවල තත්ත්වයෙන් පවතින නිසා තමන්ට තියෙනවා සම්පූර්ණයෙන්ම විමුක්තයි කියලා. චේතෝ විමුක්තිය කියන්නේ මේකයි කියලා ඌ දකිනවා. ඒක නිසා මේක සංසිඳී ගිය විමුක්තියක්, පටිපස්සද්ධි විමුක්ති ස්කන්ධයක් බවට පත් වෙනවා. මේ විමුක්ති සිත පවතින හේතුව දකිනවා. තමා මේ ජීවිතයේ ඉපදීමට යම් කිසි කර්ම ශක්තියක් කරලා තියෙනවා නම් කුසල කර්ම ශක්තියක්, ඒකේ විපාකයක් වශයෙන් උයි දැන් මේ ඉපදিলা මේ ජීවිතේ පවතින මේ ජීවිතේ පවතින නිසා තමයි මේ විමුක්ති සිතත් පවතින්නේ. තමාගේ ප්‍රාණය පණ ටික ජීවිතේ රූපේ පවතින නිසා තමයි විමුක්ති සිත පවතින්නේ. සිතේ ක්‍රියාත්මක භාවයේ ක්‍රියාශීලී භාවයේ පවතින නිසා සද්ද නින්දකට වැදලා සිහි නැති කලාව වගේ තත්ත්වයකටපත් නොවි තිබෙන නිසා තමයි මේ විමුක්ති සිත පවතින්නේ. එහෙම දකිනකොට ඔහුට පැහැදිලිවම පේනවා තමන් අතීත බහවලදී යම්කිසි කුසල කර්මයක් කළා, ඒකේ විපාකයක් වශයෙන් තමයි මේ පංචස්කන්ධ සංඛ්‍යාත දුක්ඛ සත්‍ය ජනිත වුනේ. ඒකාන්තයෙන්ම ඒ කර්ම සංස්කාර දුක්ඛ සමුදය සත්‍යයක් කියලා. ඒ දුක්ඛ සමුදය සත්‍ය තුළින් මේ පංචස්කන්ධ ලෝකයේ මේ දුක්ඛ සත්‍ය දිහි කරලා දුන්නා. ඒ දිහි කරලා දීලා නිකන් හිටියේ නෑ. මේ දුක්ඛ සත්‍ය තව තවත් දෙහාට එහාට පවත්වාගෙන යන්නට උපකාර වෙමින් ඒකම දුක්ඛ සමුදය සත්‍ය බවට පරිවර්තනය වෙලා ක්‍රියාත්මක වන ආකාරය දකිනවා. එහෙම දකිනකොට මේ කම්ම කෙරෙහි පත්‍ත්‍යයෙන්ම කලකිරීමක් ඇති වෙනවා. කියන්නට බැරි තරම් කලකිරීමක් ඇති වෙනවා. කුසල කර්ම කෙරෙහි, අකුසල කර්ම කෙරෙහි, සියලුම කර්ම කෙරෙහි. ඊළඟට තමන්ගේ ජීවිතයේ පණ ටික පවතින ආකාරය දකිනවා. විනාය දුක්ඛ සමුදය සත්‍ය කියලා හිතන්නේ අවිජ්ජාව, තණ්හා වැනි දේවල් බුදුහාමුදුරුවෝ දේශනා කළේත් එහෙමයි. මෙවැනි පුද්ගලයා ඒවා නිරුද්ධ කරලා තියෙන නිසා ඔහුගේ දුක්ඛ සමුදය සත්‍ය වන්නේ මේ ප්‍රාණය පවතින එක. පණ ටික තියෙන නිසා තමයි මේ දුක් ඔක්කොම අත්දකින්නට සිදුවන්නේ. ඒකාන්තයෙන්ම මේ ප්‍රාණය පවතින එක දුක්ඛ සමුදය සත්‍යයි කියලා මේ ප්‍රාණය පැවතීම ගැන අතිශයින්ම කලකිරීමට පත් වෙනවා. කොයි මොහොතේ මේක නැති වෙනවද කියලා බලාපොරොත්තු වෙන සිටින්නේ ඒ තරම් පුතුම් අවස්ථාවක් එවැනි පුද්ගලයෙකුට නැහැ. වෙන අය මරණයට බිය වෙනවා. මේ පුද්ගලයාට ඒ මරණය ඉතාම උතුම් ප්‍රාර්ථනය කරන බලාපොරොත්තු වන අවස්ථාවක්. දුක සම්පූර්ණයෙන්ම කෙලවර වී නිවි යන අවස්ථාව බලාපොරොත්තු වෙන සිටින්නේ. ඊළඟට මේ සිතේ පැවැත්ම නිසා විමුක්ති සිත පවතින ආකාරය දකිනවා. සිතේ පැවැත්ම නිසා තමයි මේ ඔක්කොම දුක් අනුභව කරන්නට පුළුවන් සිදුවන්නේ. ඒක නිසා සිතේ පැවැත්ම පවතිනවා නම් ඒක ඒකාන්ත වශයෙන්ම දුකක් වෙනවා. ඒ වගේම දුක් ලබා දෙන හේතුවක් වෙනවා. දුක් සමුදය සත්‍යයක් බවට පත් වෙන මේ සිතේ පැවැත්ම කෙරෙහි අනු මාත්‍රයක්වත් අපේක්ෂාවක් හෝ කැමැත්තක් නැහැ. ඒ සිත නිරුද්ධ වී යනවා නම් ඒකමයි උතුම් සම්පූර්ණයෙන්ම කවදාවත් ඇති නොවන ආකාරයෙන්ම නිරුද්ධ වී යනවා නම් ඒකමයි උතුම් කියන අවබෝධය ඇති වෙනවා. මෙන්න මෙවැනි පුද්ගලයාට ඒ தත්ත්වය ඇති වුණාට පස්සේ මේ සිත මේ ලෝකේ කොයි තැනකවත් ගිහිල්ලා නැවත ප්‍රසන්දි විඥානයක් වශයෙන් ඇතිවීම නිසුද්ධසේ කියන අවබෝධය පැහැදිලිවම ඇති වෙනවා. මොකද හේතුව මේ සිත කුයි ලෝකේ හරි රූපාවචර ලෝකේක හරි අරූපාවචර භක්ම ලෝකේ හරි ඉපදුනහම ඒ තැන්වල ඉපදුණු ප්‍රත්‍යෝ ඒ සිත දුක්ඛ සත්‍යයක් කියලා දන්නේ නැතුව ඒක මමයේ කියලා හිතාන මගේ කියලා හිතාන උපාදාන කරගෙන කටයුතු කරන්නේ. මේ සිත කොතන ගිහිල්ලා පැවතුන දුකක් පැවතීමක් දුක්ඛ සමුදය සත්‍යයක පැවතීමක් ඒක නිසා මේ සිත විශ්ේ කිසි තැනක පහළ නොවිය යුතුයි කියන හැඟීම ඇති වෙනවා. ඒකට කියනවා සබ්බ ලෝකේ අනබිරත සංඥාවය කියලා. මේ අනබිරත සංඥාවෙන් යුතුව ඒ පුද්ගලයා සිටින්නේ කොයි වෙලාවෙ මේ සිත නිවිලා යනවද කියලා ඒ බලාපොරොත්තුෙන් යුතුව සිටින්නේ. ප්‍රතියක් නෙවෙයි අනබිරතයක් තියෙන්නේ. ඒ වගේම මේ සිත සහිත විමුක්ති සිත සහිත මේ පංචස්කන්ධ ධර්මයන් පවතින එක නැත්නම් ඔය ඵල සමෝත්තර සංවැද්‍ය සිටින එක නැත්නම් ධ්‍යාන වලට සංවැද්‍ය සිටින එක ඒ වගේ නිරාමිෂ සෝයක් ලබාගෙන සිටියත් ඒකාන්ත වශයෙන් මේවා පවතින එකම දුකක්. මේවා සම්පූර්ණයෙන්ම නිවී යාමක් තියෙනවා නම් ඒකමයි උතුම් කියලා දැනෙනවා. දැනෙනකොට ඔහුට පේනවා ශබ්ද සංඛාරේෂ වක්ටි යති හරාති ජීවච්ඡති කියන එක මේ සංස්කාර ධර්මයන්ගේ පැවතීම කෙරෙහිම කලකිරීමකට පිළිකුලකට ඔහුගේ සිතපත් වෙනවා. මේ පත්තන විට ඌට පේනවා තමාගේ සිත තුළ කිසිම ආකාරයකින් කිසිම දෙයක් අල්ලාගෙන නැති බව. තමන්ගේ ශරීරයේ පංචස්කන්ධ ලෝකේ අල්ලාගෙන නැහැ. බාහිර ලෝකයේ කිසිම පංචස්කන්ධ ධර්මයක් අල්ලාගෙන නැහැ. බාහිර ලෝකයක් අල්ලාගෙන නැහැ. වෙන දෙයක් තියා බුදුහාමුදුරුවෝ අල්ලාගෙන නැහැ. ධර්මයේ අල්ලාගෙන නැහැ. සංඝයා අල්ලාගෙන නැහැ. නිවන අල්ලාගෙන නැහැ. අල්ලාගෙන නැහැ කියන එක අල්ලාගෙන නැහැ. සියලුම උපාදාන විරහිත තත්ත්වයේ සිටපත් ඇති ආකාරයව පැහැදිලිවම දකිනවා. ශරීරයේ පැහැදිලිවම උපාදාන විරහිත පවත්නා විච පරණයට පත් වෙනකොට මේ සියල්ලම නිවී යනවා. සියල්ලම සිතින් සම්පූර්ණයෙන්ම පටිසක්ණය කරන සම්පූර්ණයෙන්ම අතහැරිලා යනවා. ඒ අතහැරිලා යනකොට මොන තැනකද කුමක් කෙරෙහිද තමාගේ සිතතල ආශා මාත්‍රයක්වත් තියෙන්නේ කියලා බලනකොට ඔහුට පේනවා යෝ තස්සායේව තණ්හාය අශේෂ වේදාග නිරෝධෝ චාගෝ පටිසක්ගෝ මුත්‍ය අනාලයෝ කියලා. ඒ තණ්හාවේ අනු මාත්‍රයක්වත් නැතුව ඒ තණ්හාව සම්පූර්ණයෙන්ම ශේවී ගිහිබස් ඇති බව ඔහු අත්දකිනවා. මෙන්න මේ පුද්ගලයා මේ අවබෝධ ලබා ඇති පුද්ගලයා වෙන පුද්ගලයන් මැරෙන්න ආශයේ මරණයට පත්වන විට මේ කයින් මේ සිත නිරුද්ධ වෙනවා. ඒක දකින්නේ මරණයක් වශයෙන් නෙවෙයි. මේ පුද්ගලයා ඒක දකින්නේ දුක්ඛ සත්‍යයෙන් දුක්ඛ සමුදය සත්‍ය සම්පූර්ණයෙන්ම සදහට බින්වීමක් වශයෙන් වෙන අය මරණයක් වශයෙන් දකින දෙය මේ පුද්ගලයාට අවබෝධ වන්නේ දුක්ඛ සත්‍යයෙන් දුක්ඛ සමුදය සත්‍ය සදහටම වෙන් වී යනවා. දුකේ කෙලවර අත් වෙනවායි කිය. ඒක නිසා එවැනි පුද්ගලයා මරණයට පත්වන විට වෙන පුද්ගලව මැරුණාට පස්සේ නැවත තැනක උපදීමට හේතු තියෙන ඒක නිසා උපදිනවා. මේ පුද්ගලයා නැවත තැනක උපදින්නේ නැහැ. මේ ලෝකේ සම්පූර්ණයෙන්ම නිවී යනවා. නැවත අනාගත ලෝකයක් පරලෝකයක් නැති නිසා පරලෝකයේ නිවී යනවා. එහෙම නිවී යනවා දකින්කොට එයාගේ සිත බොහොම ශාන්ත වූ නිවුණු සත්‍යයකට පත්වන්නේ නිවන අරමුණ වන්නේ අවස්ථාවේදී. නිවන අරමුණ වී පවත්නා විට ඔහුට පේනවා මරණයට පත්වන විට මේ නිවන අරමුණ කරන මේ සිතත් නිවී ගියාට පස්සේ මේ නිවනත් නිවී යනවා. ඒකත් නැති යනවා කියලා. සංකතෝ අසංකතෝ සියලුම ධර්මයන් නිවන සහිත ඔක්කොම ධර්මයන් සම්පූර්ණයෙන් නිවී යාම ඔහු දකිනවා. ඒ නිවී යාම දකින විට ඔහුට පැහැදිලිව මේ නිවී යාම පෙනෙන විට තමන්ට තේරෙනවා යම්තා කකුසල කර්ම හෝ කුසල කර්ම විපාක දෙන්නට තියෙනවා නම් ඒ විපාක දෙන්නට කෙනෙක් නැහැ මරණයෙන් පස්සේ. ඒක නිසා ඔක්කොම කර්ම සෙවී යනවා. මෙතෙක් සංසාරයේ පුරාණම තක්ක සංසාරයේ පුරා මමයේ මගේ කියලා හිතාගෙන පැමිණි මේ මම භවයේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී යනවා එදාට. එවගේම භවයේ නැවත නැවත ඉපදී පීදී මේ දක්වා ආවා මේ භවයේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. ඒ වගේම දුක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. මේක හරියට දකිනකොට පරම සාන්තෝ නිවීමකට සිදුපත් වෙනවා. සීතල වූ ගිය නිතීතල වෙච්චි නිවිච්චි ඉතාමත්ම සියුම් දැනීමක් ඒක කවදාවත් නැති කරන්නට බැරි දැනීමක්. කොයි ආකාර විමර්ශනයක් කළත් ඒක නැති කරන්නට බෑ. මෙන්න මේ දැනීම ඇති වුණාට පස්සේ ඒකටත් මේ පුද්ගලයා ඇලෙන්නේ හේතුව ඔහුට පැහැදිලිව පේනවා මේකත් අනිත්‍යද යනවා හැම වෙලාවෙම පවතින ධර්මයක් නෙවෙයි. මේ අනිත්‍යද යන ධර්ම කෙරේ යම් කිසි යලීමක් තියෙනවා නම් එතන තියෙන්නේ අවිද්‍යාව. යම් කිසි දෙයක් අනිත්‍යද යනවා නම් ඒ අනිත්‍යද යන දේවල් කෙරේ ඇලීමක් තියෙනවා නම් තණ්හාවක් තියෙනවා නම් උපාදානයක් තියෙනවා නම් ඒ හැම එකක්ම ජනිතවන්නේ අවිද්‍යාව නිසා. ඒ අවිද්‍යාවත් නැති බව ඔහු දකින විට ඔහුට පැහැදිලිව පේනවා මේ තත්ත්වයේ මරණයට පත්වන විට බුදුහාමුදුරුවෝ දැක්ක උපමා උපසහිතව පේනවා නිවි යනවායි කියලා. බුදුහාමුදුරුවෝ මෙහෙම උපමාවක් දක්වනවා. මහණෙනි පහනක් දැල්වෙනවා. තෙල් තියෙනවා. තිරේ තියෙනවා. මේ තෙල් වලට නැවත තෙල් ඉවර වෙනකොට නැවත නැවත යම් කිසි කෙනෙක් තෙල් දාන්නේ නැත්නම් ඒ තිරේ ඉවර වෙනකොට නැවත නැවත තිර දාන්නේ නැත්නම් ඒ තියෙන තෙල් ටිකක් තියෙන තිරියක් නිවුණාට පස්සේ නැති ගියාට පස්සේ ඉවර වුණාට පස්සේ ඒ පහන නිවි යනවා. ඒ වගේ මේ පංචස්කන්ධ ලෝකයේ ඇතිකර දීමට හේතුව පුනර්භවය ගෙන දුන්නු කර්ම විපාක සත්‍යය තිබෙන තාක්කල් අර විමුක්ත සිතේ පැවතීමට හේතු පාදක වූ කරුණ සමුදය සත්‍යය තිබෙන තාක්කල් මේක පවතින අයව නිරුද්ධ වුණාට පස්සේ මේක පහනක් නිවනාසේ නිවන ආකාරය දකිනවා. ඒ දකිනකොට ඔබට පේනවා කීනා ජාතිය සිතං බ්‍රහ්මචරයන් සතං කරණියන් නාපරං ඉස්සත්තාති පදානාති. ජාතිය මගේ මෙලසින් සේ වුණා කීනා ජාති. ඔසිතම් බ්‍රහ්මචාරියන් කළ මේ බ්‍රහ්මචාරී ජීවිතයේ නෙම කළා කතං කරණීයන් කරන්නට තිබුණු දේ කළා නාපරං ඉද්දත්තාති මේන් පස්සේ කරන්නට දෙයක් නැහැ කියලා පජානාති උට පැහැදිලි ලෙසම පේනවා. මෙන්න මේ පුද්ගලයා ජාතිය සම්පූර්ණයෙන්ම නිරුද්ධ කර කෙනෙක් වෙනවා. ඒ ජාතිය නිරුද්ධ කළේ අර භව නිරුද්ධ කරලා විමුක්ත සිත උදා කරගත්තු නිසා. මෙන්න මේ විමුක්ත සිතේ ස්වરૂපය තමයි භව නිරෝධය කියලා කියන්නේ. එතකොට ඒ කම්ම භව නිරුද්ධ කරන්නට කියලා අමුතියෙන් අපිට කරන්නට දෙයක් නැහැ. අපි කොයි කුසල කර්මයක් කළත් අකුසල කර්මයක් කළත් ඒ කරලා ඉවර වෙනකොට මේ කර්මය නිරුද්ධ වෙනවා. අමුතියෙන් මේ කර්මය නිරුද්ධ කරන්නට දෙයක් නැහැ. නමුත් ඒකේ විපාක සත්‍යයක් තියෙනවා. රහත්ුණයි කියලා විපාක සත්‍යය නිරුද්ධ කරන්නට පුළුවන් කමක් නැහැ. බුදුුණයි කියලා පසේ බුදුුණයි කියලා කරලා තියෙන කර්මවල විපාක සත්‍ය නිරුද්ධ කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිරුද්ධ වීම සිදුවන්නේ පින්නම් පාන අවස්ථාවේදී පමණයි. එයින් මෙහා කර්මවල කලින් කරන ලද කර්මවල විපාක සත්‍යින් අත්දකින්නට සිදු වෙනවා. මේ දන්නවා මොගලම් මහරහතන් වහන්සේ පින්නම් පාන දවසේ කොච්චරනම් හොරු 500කින් ගොටි කාල දුකක් වින්දද කියලා. මේ විදිහට බුදුහාමුදුරන්වත් කම්ම පළ දුන්න. ඒක නිසා මේ භව නිරෝධය කියන එකෙන් අදහස් කරන්නේ තියෙන කර්ම ඔක්කොම නිරුද්ධ කරනවා කියන එක නෙවෙයි. කර්ම ඇතිවීමේ ශක්තිය නිරුද්ධ කරලා විමුක්ත සිතක් උදා කර ගන්නවා කියන එකයි. එහෙම උදා කරගත්ත නිසා ඒ භව නිරෝධයේ අත්දැකීම නිසා මේ ආකාරයෙන් ජාති නිරෝධයේ අත්දැකින්නට පුළුවන් වෙනවා ප්‍රායෝගික වශයෙන්. භව නිරෝධා ජාති නිරෝධෝ කියන්නේ ඒකයි. එතකොට එවැනි පුද්ගලයාට තමයි පැහැදිලිවම දකින්නට පුළුවන්නේ භව සමුදය ධාති සමුදයෝ කියන එක. මේ කර්ම භව නිසා නැවත නැවත උපදින්නේ මෙහෙමයි කියන එක පැහැදිලිවම දකින්නට අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙන්නේ අන්න ඒ තත්ත්වයට සිටපත් කරගත්තාට පසු. එවැනි කෙනාට තමගේ පෙර පැවති සිටේ ස්වરૂපය හා මේ සිටේ තත්ත්වය සංසන්දනය කරලා බලන්නට පුළුවන්. එහෙම බලනකොට පැහැදිලිවම පේනවා කලින් මම කියන හැඟීම තිබුණා, මගේ කියන හැඟීම තිබුණා. මේ ලෝකයක් උපාදාන කරගෙන හිටියා, කර්ම උපාදාන කරගෙන හිටියා. භවයේ රැඳී සිටීමේ ආශාව තිබුණා, තණ්හාව තිබුණා. කර්ම සංස්කාර අගේවත් දේවල් කියලා හිතාන හිටියා, කර්ම සංස්කාර අත්හරින්නට බැරුව තිබුණා. ඊට අමතරව තමන්ගේ සිත තුළින් විරායාසෙන් සිතුවිලි ගැලී ගලා යන ශක්තිය තිබුණා. දැන් සිතවිලි ගලා යන ශක්තිය නැහැ. ඒක නිසා මේ සිත නිවි යනවා. නමුත් එදා සිතවිලි ගලා යාමේ ශක්තිය තිබුණා, භව ශක්තිය තිබුණා. ඒ මේවා ඔක්කොම තියෙනකොට එදා සිත මහා බර වූ ඕලාරික වූ දෙයක්. දැන් තබන් දැන් තියෙන සිත ඉතාම සියුම් දැනීම් පුළුම් පෙළක් පැනි බර නැති ඉතාම සියුම් තත්ත්වයේ එකක් නම් එදා පැවති සිත තුංගනම් බර මහා ඕලානික දෙයක් වශයෙන් දකින. ඒ දකින්නකොට ඔහුට පේනවා පැහැදිලිවම වෙනි පුද්ගලයා මරණයට පත්වන විට මේ සියලුම දේවල් අල්ලාගෙන සිටින නිසා මම කියන හැඟීම තිබෙන නිසා අවිද්‍යාව තියෙන නිසා තණ්හාව තියෙන නිසා උපාදාන කරගෙන සිටින නිසා කර්ම සංස්කාරات පසුපසින් තියෙන නිසා කර්ම සංස්කාර අපහැරලා නිසා භවයේ රැඳී සිටීමේ අපේක්ෂාව තියෙන නිසා විශේෂයෙන්ම චිත්ත තුළින් විරායාසෙන් සිටින ගලා යාමේ භවශක්තිය තිබෙන නිසා මරණ මොහොතේදී මැරෙන්න ඔන්න මෙන්න කියන අවස්ථාවේ ඉතාම ආසන්න අවස්ථාවේ පවා මේ චිත මෙලෙසින් ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන චිත ඒ ජීවිතයේ අසුරු කරගෙන නැවත ක්‍රියාත්මක වන්නට අවකාශයක් නැති නිසා ඉඩක් හැකියාවක් නැති නිසා ඒ කයින් ඒ සිත නිරුද්ධ වුණාට එතනම ඒ සිත පහනක් නෙවුනාසේ නිවි යන්නට බෑ. ඒ ඒ ආපු ආවේගයේ ඒ ආපු වේගයට අනුව ඒකේ විපාක සිත මේ ඒ කර්ම විඥාණයට අනුකූල වන පරිදි තව තැනක මේ ආකාරයෙන් පහළ වෙනවා. භව සමුදය ජාති සමුදය කියන එක මේ විදිහටයි සිදුවන්නේ කියලා ඔහුට අත්දකින්නට පුළුවන්. නමුත් වෙන කෙනෙකුට ওই தත්ය දන්නේ නැති කෙනෙකුට මේ භව සමුදය ජාති සමුදය භවය නිසා නැවත නැවත උපදිනවා කියන කතාව ඒක තේරුම් ගන්නට බෑ. මේවා බුදුරජාණන් වහන්සේ වචනයක් දෙකක් කියලා ඒක නවත්තලා තිබුණා කියලා හිතන්නට බෑ. පොත්වල තියෙන බව සමුදය ආජාත සමුදය බහනි රෝදා ජාති නිරෝධ ඔච්චරයි. නමුත් ඔය දා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව විස්තර කරන්නට ඇති ඒ විස්තර කරපු දේශනා කිසිවක් අද පොත්පත්වල දක්නට ලැබෙන්නේ නැහැ. ඒක යම් කිසි කෙනෙක් මේවා හරියට ප්‍රායෝගික වශයෙන් දැක්කොත් පමණයි එවැනි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශ කරලා තියෙන්නේ මෙන්න මෙවැනි දෙයක් කියලා පැහැදිලිවම අත්දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. එවැනි කෙනාට මේ භව සමුදය දකින්නටත් පුළුවන්, භව නිරෝධය දකින්නටත් පුළුවන්, ඒක නිසා ජාති සමුදය සහ ජාති නිරෝධය ඇති වෙන ආකාරය දකින්නටත් පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් ජාතිය දකිනවා නම්, ජාතිය කියන්නේ කොහොමද කියලා හරියට අවබෝධ වෙනවා නම්, ජාතිය ඇතිවන්නේ මෙහෙමයි කියලා දකිනවා නම්, ජාති නිරෝධය සිදුවන්නේ මෙහෙමයි කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් ප්‍රායෝගික වශයෙන් අත් දකිනවා නම්, එවැනි කෙනෙකුට සම්පූර්ණයෙන්ම සියලුම මාර්ගඵල අවබෝධ කරගෙන මේ දුක කෙලවර කරන්නට පුළුවන් කියන එක ගැන මේ ඇයිට දැන් සැකයක් නැති වෙච්ච කියලා මා හිතන්නේ. ඊළඟට භව නිරෝධගාමිනී ප්‍රතිපදාව ගැන මෙන්නුම් කරන්නේ අය මේ වාරිය වට්ටංගිකෝ මග්ගෝ භව නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි භව නිරුද්ධ කිරීමට තියෙන ප්‍රතිපදාව. ඒ හැර වෙන ප්‍රතිපදාවක් අනුගමනය කිරීම තුළින් සෝවාන් වෙන්නටත් බෑ, සකදාගාමී අනාගාමී අරහත් කියන සස මාර්ගඵල ලබන්නටත් බෑ, භවයන් නිරුද්ධ කරන්නටත් බෑ, ජාතිය නිරුද්ධ කරන්නටත් බෑ. ඒක නිසා ආකාශාංග මාර්ගයේ පමණමයි තියෙන එකම මාර්ගය නිවන් අවබෝධ කර ගැනීම සඳහා. ඉතින් ඒ විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගයේ කටයුතු කිරීමෙන් තමයි කෙනෙකුට ওই විදිහට භව නිරෝධය අත්දැකලා මේ සංසාර දුක නිමකරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ දක්වා කියපු කරුණ වල පිට සාරාංශයක් කියන්නට තරම් නැති තරම්. මොකද භවයේ නිසා කර්ම භව නිසා ජාති උපදිනවා, භවයේ නැති වුණාට පස්සේ ජාති නිරුද්ධ වෙනවා කියන එකයි මේ දක්වා කලේ විස්තර කළේ. එදා න්‍යායාත්මක කරුණ අපි ප්‍රකාශ කළේ, අද එය ප්‍රායෝගික පැත්තකින් ප්‍රායෝගික අර්ථකින් ඒ කරුණ වල ඉදිරිපත් කළේ. ඒ අනුව පිළිපැදීම තුළින් මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුලස ශක්තිය තුළින් ඒ වගේම ඒ සෝවාන් ආදී මාර්ග පිළිපද ලැබීමට පිළිපැදිය යුතු පිළිවෙත් පූර්ණය කිරීම තුළින් මේ ඇතත් මේ නිර්වාණ ධාතුව අවබෝධ කරලා මේ භවය නිරුද්ධ කරලා ජාතිය නිරුද්ධ කරලා සංසාර දුක නිවන් කරන්නට වාසනා ශක්ති උදා වේවා කියලා ආශිස්සනය කරමින් මේ දේශනාව දැන් අපෙනම කරන්නේ. දෙවියන් අපි කින් දෙමු ආකාශත්හාන කියන පාඩේ කියමු ආකාශත්හාද බුම්මත්හා දේවානාගා මෛද්దికා පුඤ්ඤං සං අනුමෝදිතා චනන් දක්ඛන්ද ශාසනං ආකාශත්හාද බුම්මත්හා දේවානාගා මෛද්దికා පුඤ්ඤං සං අනුමෝදිතා චනන් දක්ඛන්ද දේශනං ආකාශත්හාද බුම්මත්හා දේවානාගා මෛද්దికා පුඤ්ඤං සං අනුමෝදිතා චනන් දක්ඛන්ත මං පරන්ති ප්‍රාර්ථනේ කනිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිබ්බානපත්තිය ඉදම්මේ පුඤ්ඤං ආශවක්ඛ්‍යා වහන්තු සබ්බ දුක්ඛා පමිච්ඡතු මේ කළ සියලුම කුසල සත්‍යමයේ ගේ යහපතසර සේවා පරලෝ යහපතපත් සේවා නිවන සංසේමතම් මේ කුසල් හේතු උපනිශ්‍රේ වේවා අභිවාදන සීලස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමින්ජතෝ සෝපත්තේ වා නිවන් සලදේවා.